මේ උද්‍යංගම අත්තංගම ආස්වාද ආදීනව නිස්සාරණ කියන මේක විග්‍රහ කරන්න කියන දැන් මේක මේ පොත්වල විවිධාකාරයෙන් විග්‍රහ වෙනවා. උද්‍යංගම ළඟට අස්තංගම කියන්නේ හටගත්තා විනාශ වුණා කියලායි පොත්වල උඟා කර්ත වෙනලා තියෙන්නේ. ඔය අර්ථ උඟා විපරීත වෙන කල් හේතු තියෙනවා. මොකද ඔය කලින් මේ ක්‍රීම වතාවක බුදු දේශනාව විවිධ ආකාරයෙන් හෙලවතර පරිවර්තනය කරගන්නවා. ආයි පාලියට පරිවර්තනය කරගන්නවා. ආයි සරිය තව හාමුදුරුවෝ කට්ටියක් එකතු වෙලා ඒක හෙලවතර ගන්නවා. ආයි තේකින් හදලා කවි වාගේ හදා ගන්නවා. ඊට පස්සේ ආයි සරිය කට්ටියක් කියලා ඒක හරියන්නේ නැහැ කියලා පාලියට ආයි සරියක් ගොතනවා. ඔහොමම කර කර ගිනාපියක කොනක් තමයි මේ අදත් තියෙන ත්‍රිපිටකය කියන්නේ. ඉතින් ඔය කියනකොට වචනවල පදවල අර්ථ වෙනස් වෙලා යන්න පුළුවන් බොහෝ කොට. එහා මෙහා වෙන්න පුළුවන්. එතකොට අලුත් අලුත් පද එකතු වෙන්න පුළුවන්. අර්ථ වෙනස් වෙන්න පුළුවන්. භාෂාව කියන එක ව්‍යාප්තියේ භාෂා ව්‍යාප්තිය කියන්නේ බුදුරන් වහන්සේගේ දේශනාවක්වත් කටයුත්තක් නෙවෙයි. ඒක එක ආකාරයෙන් ඒක හරි හිටපු ඔය භාෂා විසරද පිරිස් වශයෙන් මේ ලෞකික භාෂා ශාස්ත්‍රය දරණා ඉදින් හදාගත්තේ ඒවා. ඒ වර හදව පද. ඒ නිසා නියම බුද්ධ අදහතට සමහරවිට පදයක් ගොතන්න කියලා වෙනස් අදහසක් වෙන පදයක් ඒක දාගන්න පුළුවන්. එහෙම කළා ඉවොත් එහෙම අනිසරි පොත් බලලට මේක අවබෝධය ගන්න බැරුව යනවා. න්‍යාය ධර්මයේ වැටහෙන්නේ නැතුව ගියොත් එහෙම මේක තෝරා ගන්නත් බැරුව යනවා. ඒකයි කාරණේ. ඉතින් උද්‍යංගමේ අත්තංගමේ අස්තංගමේ කියන්නේ එකක් අත්තගම එකක් අත්තංගම එකක්. අත්තේ නොගිය කියන එක තමයි අත්තංගම කියන්නේ. අත්ත හෙවත් ඇති බවට හෙවත් ඒකේ වැඩෙන මට්ටම නොගිය නිසා තමයි අත්තංගම කියන්නේ. මේ වචන හරි ගැඹුරු තැන මේක පැටලිලා තියෙනම තැන. පද පැටලිච්ච තැනක් වෙයි. ඉතින් හටගත් එකට අත්තංගම කියන්නේ කියන්නේ හටගත්තා විනාශ වුණා. යමක් හටගත්තා නම් විනාශ වුණා නම් ඊට පස්සේ ආස්වාද බලන්නේ මොකේ? දැන් හිතලා බලන්නේ න්‍යාය ධර්මයට අනුව ගැලපෙනවද කියලා. එතන මේ පදයේ අර්ථයේ වරද තෝරාගන්නේ උතනි. හටගත්තා විනාශ වුණා ආස්වාද බැලු ආදීනෝ දැක්කා නිස්සාරණ ඥානිය පහල කරගත්තා කියලා හැම කියේ. හටගත්තා නා විනාශ වුණා නම් මොකේද ආස්වාද බලන්නේ? අන්න ඒතර දෙන විනාශ වීම කියන වචනේ මෙතන ගැළපෙලා නැහැ කියන්නේ. අස්තංගම කියන්නේ. එහෙනම් මෙතනකවද අස්තේට ගියේ නැහැ හටගත්තා. හටගත්ත දෙයක් අස්තේට ගියා නම් ඒකෙන් භුක්තියක් විඳින්න බෑ. පැහැදිලා ගින් ඉවරයි. ඊට පස්සේ මරණීය කරන්නේ එකයි තියෙන්නේ. එනා ඊට ඉස්සෙල්ලා මොකද කරන්නේ? අත්යේ නොගිය කාලේ තමයි ආස්වාදයට මොකද පෑදෙන්නේ. එනා යම් කිසි දෙයක් මේ බලන්නේ ලෝකයේ පිළිබඳවයි මේ බලන්නේ. ලෝකයේ කියන්නේ ඇස කන දිව නාසය ශාරීරිය මන කියන ටිකත් රූප ශබ්ද ගන්ධ රස ස්පර්ශ ධර්ම කියන එකත් චක්කු විඥාන සෝත විඥාන ගාන විඥාන ජීවා විඥාන කාය විඥාන මනෝ විඥාන කියන එකත් චක්කු සංපස්ස සෝත සංපස්ස ගාන සංපස්ස ජීවා සංපස්ස කාය සංපස්ස මනෝ සංපස්ස කියන එකත් චක්කු සංපස්සජා වේදනා සෝත සංපස්සජා වේදනා ඒ වගේම ගාන සම්පස්සජා වේදනා ජීවා සම්පස්සජා වේදනා කාය සම්පස්සජා වේදනා මනෝ සම්පස්සජා වේදනා ওই තමයි විපාක භුක්තිය ආපහුයි. අස රූපේ චක්කු විඥානේ චක්කු සම්පස්සේ චක්කු සම්පස්සජා වේදනා. ඔන්න ඔතෙන්ද සකස් වෙනකොට අස රූපේ චක්කු විඥානේ එනකොටම විපාක ස්කන්ධය ආවා. ඒකත් නැගිලා කරමු කර්මිත විපාක වශයෙන්. චක්කු ස්පර්ශයෙන් වේදනාවයි ස්පර්ශ වේදනාවයි කියන දෙක විපාක වශයෙන් ආවා. විපාක කම්ම සම්භවව කියන කර්මියත් එක්ක සම්බන්ධ වෙන්න ස්පර්ශ වල සංස්පර්ශ වෙලා වේදනාවට සංපස්සජා වේදනා වෙලා කියලා කතාව කොටස් දෙකක් හේතුණා. සංකීර්ණ කොටසක් එකල ඇති වෙලා හැදුවා ඊළඟ භවයේදී හේතු වෙන්නා වූ කටෙද්දත් ඒකට ඇඳගින්න. අන්න ඒ ඇති වෙන්නා වූ ස්වභාවය තමයි මෙතන මේ දකින්නේ. අපි ඕකෙන් තමයි ওই ටික විඳින්න තමයි. අර විපාක වශයෙන් හටගත් එකක් උදා වෙන අවස්ථාවක් එනවා මේ රෝගීටයි තියෙන්නේ. ඔය ඇස කන නාසය දිව කය කියන ওই ටික හරියි. රූප ශබ්ද ගන්ධ රස ස්පර්ශ ධර්ම කියන ওই ටික හරි. කර්ම වේගයක් වශයෙන් උදා වෙලා එන අවස්ථාවක් එනවා. ඉතලා තිබුණේ නැහැ. පෙර තිබිච්ච නැති ඇස. දැන් ක්‍රමක්‍රමී එකපාර හැදුණා නෙමෙයි. දැන් අපේ ඇහක් තියෙනවා. ඇහක් හටගන්න ස්වභාවය බලනවා. දැන් මේක දකින්න හැටි. කෙනෙක් ඉන්න පොඩි දරුවෙක්. තව කෙනෙක් ඉන්න ළමයෙක්. තව කෙනෙක් ඉන්න තරුණයෙක්. තවත් ඉන වැඩිහිටි කෙනෙක්. තවත් ඉන හොඳම මහල්ලි. අපි පැත්තකින් දලා බලනවා ඔක්කොගේම ඇස් ටික දිහේ. ඉතා ගුණා ලදරු වගේ ඇහැ බලනවා. ඊට පස්සේ මොකද වෙන්නේ? තවත් අපි හිතෙන් හිතා ගන්නවා. ගම් යම් කිසි මව් කෙනෙක්ගේ දරුවෙක් ගම්සා වෙලා. මාස හැදලක් වයි කෑල්ලක් තියෙනවා පැත්තක. අවුරුදු මාස 3ක් විතර ගියාට පස්සේ ගම්සා වෙච්ච මලකුණක් එක පැත්තක. අපි ඕකත් පැත්තකින් තියෙනවා. ඊටත් එහා එකක් තවෙන පල්ලෙහා එකක් අරින්න නම් මේ මාසෙක විතර හරි ගස්සා වෙච්ච පොඩි මස් වැදෙල්ලක් වෙන එක තව පැත්තකින් තියෙනවා. තියෙන බලනවා මේ ඇහැ ගැන. මේ වයසක මිනිසියාගේ ඇහැ තව ජීවත් වෙලා ඉන්න මිනිසෙ. ඇස් දෙක රතු වෙලා ගොර කමද වාගේ වෙලා ඇඹරිලා ගිහිල්ලා බලංගත් විවිය භාවයක් නැති ඇස් දෙකක් තියෙනවා දැන්. ඩිකරේ ඉන්නවා ඒ මිනිසයා පැත්තක. තව කෙනෙක් ඉන්නවා. කන්නාඩිය විදාගෙන මොකක් හරි බලවල ඉන්න වැඩි වයසක කෙනෙක්. ගලෝකක පොඩ්ඩක් කන්නාඩිය වේ ඇහැ බලන්න. අපි හිතෙන් බලමු ක්‍රම වල්නවා මේ දේ. වල්කම පේනවා. ටිකක් එහෙම ගොර හැඩි ගහච්ච ඇස් දෙක. ලස්සන නම් නැහැ. ඒවා ඔක්කොම පැනලා කාලි කරා. දැන් තරුණ මට්ටමේ කෙනෙක් ඉන්නවා. වල්නවා එයාගේ ඇස් දෙක. හොඳ කාන්තිමත් ගතියක් තියෙනවා. හොඳ ප්‍රබෝධමත් ගතියක් තියෙනවා. ඇස් දෙකක් එයාගේ පේනවා. වල්නවා තව ඇස් දෙක. අර ගැටවල වයසට එන්න ඉන්න ළමා වයසේ කෙනායි. ලපටි ගතියක් තියෙනවා. පොඩි එකෙක්ගේ ඇස් දෙක. හරි උරුබුරි පුංචි ගතියක් තියෙනවා. ඒ ඇසු පුංචි මුරුදුයි. ඊට පස්සේ බලනවා ඉපදිච්ච එකාගේ. ඇස් දෙක බොහෝම චූට්ට. බොහෝම ලපටි ඇස් දෙක. බලනවා අර මාස තුනක ඉඳලා ගබ්සා වෙච්ච එකාගේ කොහොමද තියෙන්නේ. ඒවා වැහිලා නිකන් හංගඩියේ වැහිලා වාගේ අන්තන් ඇස් දෙක තියෙන ලකුණු පේනවා. අර මස් ඇදෙල්ලේ බලනවා ඇස් දෙකක් නැහැ. ඒ තමයි මස් ඇදෙල්ලක් විතරයි. ඇති කලාගෙන ගියා ඇහැට ගත දෙන. කොහො උදයන්ගේ. එක පාර හට ගත එක කාට තිබුණේ. ඔය ඔක්කොම අවස්ථා පහු කරේ තමයි අර මහල්ලා මහරි වෙලා අර බොරබයිත ඇස් දෙකකින් බලන්නේ. අර මැදි වයස් බුද්ධිලයාට හිතෙන් එකන් අර බඩේ ඉඳලා හැදිච්ච එකේ ඉඳන් හැදිලා හැදිලා ඇවිදිලා හිටන් ඊට පස්සේ ලපට තම අවස්ථාව පහු කරලා ඒ වගේම තරුණ අවස්ථාව පහු කරලා මැදි අවස්ථාවෙන් තමයි ඒ ඇස් දෙකෙන් අර බලා ඉන්නේ. ආ තරුණයා කියන එක නා ඒත් මව් ගැබක් ඇතුලේ ඉස්සෙල්ලා ඇස් දෙකක් තිබුණේ නැහැ. ඊට පස්සේ අර කලලයක් ඉඳකින් හැදිච්ච මස් වැදල්ලක් තුල ඊට පස්සේ සිවියක් වගේ පටලියක් වගේ හැදිච්ච යන්තම් ඇස් දෙකක් නමට පහළ වෙලා ඒ ඇස් දෙක මෝරලා හරග ඉඳන් ඊට පස්සේ ඉපදිනුත් ලපටි ඇස් දෙකකින් පටන්ගෙන ඊට පස්සේ ළමා වයසදී මෝරලා ඊට පස්සේ ගැටවරි වයසදී තව ටිකක් මෝරලා දැන් අර තරුණ ඇස් දෙක හැම හැදිලා තියෙන්නේ. දැන් මෙහෙම බලාගෙන අපිට පේනවා මේ ඇස් දෙකේ උපත කොහොමද? උදයන්ගමේ ඇස් දෙක උදා වෙච්ච හැටි. අතීතයේ වඩන් තිබිච් එකක් නෙමෙයි. එක පාර හැදිච්ච එකකුත් නෙමෙයි. ඇත් එක කියන්නේ මෙන්න මෙහෙම අටගත් එකක්. ක්‍රමක්‍රමයෙන් හැදිලා වැඩිලා උදා වෙන જાති එකක්නේ ඇත් දෙක කියන්නේ. කාටවත් ඔච්චර කාගේ ඇත් එක හැදිලා තියෙන්නේ තොමයි. උද්‍යංගම අවස්ථාව ওই නෝනින් දකින්න ඕන. ඒ කියන්නේ හිතුවේ නැත්නම් ඔහොම නෝනා පහළ වෙන්නේ නැහැ හිතන්නේ නැතුවම. හරි ලස්සන ඇත් දෙක නිකේගේ වලවලා ඉඳ හිතනවා මිසක් ඇත් දෙක කියන්නේ මොකද්ද කියලා විමර්ශනය කලේ නැත්නම් ඇත් දෙක දකින්න නෝන නැහැ. එන බුදුරන් වහන්සේ දේශනා කරන ඉස්සෙල්ලා නුවණ පහල කරගන්න ඔබ හැදෙන හැටි බලන්න. ඕක හැදෙන්නේ මෙහෙම උද්‍යංගමේ බලන්න. ඊට පස්සේ අස්තේට ගියා නම් ඕකෙන් ප්‍රයෝජන ගන්න බෑ. හැදිච්ච ගමන් අස්තේට යන්නේ නෑ. ඒ ඇත් දෙක මොකද කරන්නේ? ක්‍රමක්‍රමයෙන් වැඩිලා හිටන් අස්තේට නොගිය අවස්ථාවක තියෙනවා. දැන් මොකද? ඒක තමයි තරුණ අවස්ථාවේ හැටි. තව අස්තේට ගියා නම් එහෙම බෑ. දැන් ආස්වාද ගන්න අවස්ථාව. ඔන්න ආස්වාදේ නම් එහෙම මොනවද ගන්න පුළුවන් ප්‍රයෝජන? ඔය අවස්ථාවේ තමයි එහෙන් ආස්වාද ගන්න. ඇඟ මෝරලා කඳ මෝරලා පංචකාමීට යොමු කරගෙන ඒ සඳහා ගන්න ආස්වාදී කියන්නේ ඔය කෙහෙල්මල්. ආසාවන්ගේ මොට වෙලා හිටන් ඒකෙන් පැදෙන එක තමයි මේ ආස්වාදී කිවි. ලෝක ආස්වාදී කියන්නේ ඕක. ඒකෙත් ඇහැ ප්‍රයෝජනට ගන්න කාලය. ඉතින් ආදීනව කාලේ. ඕක කාලේ බොහොම ටික කාලය. ඒ කාලේ ඉඳලා තරුණ කාලේ ගිය ගමන් වැඩි වයසෙන්නකොට දැන් ඉතින් කබ කඳුළු ගන්න කාලේ එහෙම එහෙම බොර වැහිලා එහෙම එහෙම සුදේ ඉඳ පටන්ගෙන විවිධාකාරයෙන් පෙනීම අඩු වෙලා දැන් මේ තියෙන මොකද ආදීනව කාලේ. ඔහොම ගිහිලා ගිහට මහලුවාට වත්නාලට පස්සේ ඇත් දෙකෙන් වැඩක් ගන්න බෑ. දැන් මොකද කරන්නේ? ඇත් දෙක මැරිලා ගියා. දැන් ඉතින් කෝ වැසින් ගන්න වැඩි. ඕකද මේ ඇත් දෙක? දැන් ඕකේ සරල මොකද ඇති වැඩි? නුවණත් පහළ වෙවි යන ඇ දකින්න දකින්න ගන්න. එහෙනම් අපි දැක්කේ සදාතනික ඇත් දෙකක් කාටවත් නැහැ කියලා දැක්කා නුවණ. එකපාර හටගත් ඇත් දෙකක් නැහැ එහෙම එකක් නෙමෙයි ඇහැ කියන්නේ. මෙන්න මේ විදිහට කුණු කරුකින් සතර මහා ධාතුන්ගෙන් එකතු වෙලා කර්ම බලවේගයත් එක්ක සම්බන්ධ වෙලා කනබුන ආහාරත් එක්ක ලැබෙතු වෙලා මේ ආදී විවිධ කර්මයන් මුල් කරගෙන ඉතින් අර කර්ම මේ කර්මයේ මුල් කරගෙන කර්ම සමුදය රූප සමුදය එතන එක කාරණයක් තණ්හාවෙන් එකේ බැඳිච්ච නිසා තණ්හා සමුදය රූප සමුදය ආහාරයෙන් ඇවිදලා කාලා පිළගත්ත මවගේ ආහාරයෙන් ගොඩනගිනලා ආහාර සමුදය රූප සමුදය මේ ඇදෙන හැටි අකමැ ඇහැ නමේ රූපේ හැදෙන හැටි ඉතින් මේ විදිහට ඒ හැදෙනකොට ඒ හැදෙන නිර්මාණය කරන ආකාරය මෙහෙමයි මේ හැටගන්නේ ඔන්නෝ දකින්නවා මෙන්න මේ දකින්නකොට දකින්නවා අන්න අපි ඉස්සලා කිව්ව උද්‍යංගම ඥානීය පහළ වෙනවා ඊට පස්සේ මොකද වෙන්නේ මේ තරුණයි මේක හොඳයි කියලා හිතා හිටියට මේ ගෙවි යන්නා වූ ක්‍රියාදාමී එක අවස්ථාවක් විතරයි ඔන්නෝ ඒ අවස්ථාවේ හිත බැඳලා තමයි ওই අවස්ථාව බලාපොරොත්තු වෙන තමයි ලෝක සත්වෙන්න ඇහිම් බේරුමක් නැත්තේ හරි හොඳයි නිකා නිගමනය කරන්නේ ඔන්න ඔය අවස්ථාව දැකලා. ওই අවස්ථාවේ මුලා වේලා. තරුණ ඇහැ හරි හොඳයි කියලා ගන්න නැතුව දකින්න ඕනේ. මේක තමයි ලෝක සත්‍යය මුලා කරන ඇහැ කියන කුණුගොඩ දෙන මුලා කරන අවස්ථාව. හරි වටිනවා කියන අදහසක් දින රවට්ටන අවස්ථාව. අන්නේ අවස්ථාව ඔය අත්හංගම අවස්ථාව. ඊට පස්සේ ඔගේ මුලා වෙලා හිටන් මත් වෙලා යන අවස්ථාව තමයි. ඒකෙන් ආස්වාද ගන්න ආස්වාදිත යොමු කරපු අවස්ථාව. දැන් ওই ලාබ්දේ ඇත්ත පේන්නේ මුලාට අවිද්‍යාව ගොඩ නැగి නැగి වැහෙනවා. අන්න ඒකටපත් වෙන එකක් නිසා මරවුල හදන අවස්ථාව තමයි ලස්සන අවස්ථාව හොඳ අවස්ථාව කියන්නේ. වෙන වැදගත් දෙයක් දෙන අවස්ථාව නෙමෙයි. සසර කුණට යලි යලි ඇදලා දමන උගුලට කොටු කරන මුලාවටපත් කරන ආස්වාදයන්ගේ වටිනවයි කියනවා මුලාවටපත් කරන මෝඩ අවස්ථාව තමයි අර තරුණ අවස්ථාව කියන්නේ. ඊට පස්සේ මොකද කරන්නේ? ওই අවස්ථාවේ මුලාවටපත් වෙන්න ගියා කුණුගොඩ ආයතනයක් දුකසේ ස්පර්ශ වෙන යන කාල තමයි ආදීනව අවස්ථාව. ඊට පස්සේ කාටවත් හම්බෙන්නේ නැවගේ වැදගත් මම කිව්වට හරියන්නේ නැහැ මගේ කිව්වට හරියන්නේ නැහැ මගේ ආත්මයට අයිති එක කියලා කිව්වට හරියන්නේ නැහැ මැරිලා ගියා කුණු වෙලා ගියා නිස්සාරණ අවස්ථාව. ඕක ඕකිනේ මියා මම හිතපදින්න අවස්ථා පහ දැක්කහම තව හයක් හතක් ගණිත දෙයක් නැහැ. ඇහැ කියන්නේත් ඔකයි කන කියන්නේත් ඔකයි නාසය කියන්නේත් ඔකයි දිව කියන්නේත් ඔකයි කය කියන්නේත් ඔකයි. ওই ටික නේද මේ ස්කන්ධ පහෙන් අරගෙන රූපස්කන්ධය තිබෙන්නා මේ කය කියලා කිව්වේ. කය හැටි ඕකනේ. ඉන් කය පිළවඳ උද්‍යංගම අත්ංගම ආස්වාද ආදීනෝ නිසංග දැක්කල පස්සේ. ඉන් මේකේ මොකද හොඳ එක ගන්න තියෙන්නේ? ඉන් මේ වගේ නෙමෙයි අනික් කයවලු. තවත් ඔය කය වාගේ හැදිලා තියෙන මොනද අජීවී දේවල් තිබුණත් ඒවත් හටගන්නේ හොමනේ. හැදිලා හැදිලා හිටන් ওই විදිහට උද්‍යංග වෙලා ආරම්භිලා බැල වෙලා හැදිලා ඇවිදිලා අත්ංගම ගියටන් ඔක තව අත්තේට ගියේ නැහැ මේරිුවේ නැහැ තව. ඊට පස්සේ පළ දරන අවස්ථාවේදී ආස්වාද දෙල ගස්වල මල් පිපිලා ගෙඩි හැදිලා ඊට පස්සේ වැහැරිලා ගිහිලා ගෙඩිත් නැහැ වලුත් නැහැ මොකුත් නැහැ කොලත් කුංචි වෙලා නටු ගහිලා කර ගහිලා ගිහිල්ලා ඊට පස්සේ මැරිලා යනවා. ගහලා තියෙන ඔය පහනේ ලෝකේ ඔක්කොම જાතිවල ඔය පහනේ තියෙන්නේ. ඔය පහතුලින් ක්‍රියාත්මක වෙන ලෝකයක් මිසක් ඕකෙන් අහක් කියලා සදාතික ලෝකයක් කොහෙද තියෙන්නේ? හොඳයි කියන එකේ නැවතිච්ච ලෝකයක් කොහෙද තියෙන්නේ? ඔන්න ඕක බලන් යනකොට කියනවා මේ ස්කන්ධ පහම අරගෙනත් බලන්න පුළුවන්, ආයතන හය අරගෙන බලන්න පුළුවන්, උද්‍යංගම අත්ංගම ආස්වාද ආදීනව නිස්සාරණ කියන මෙන්න මේ කාරණා පහට අනුකූලව ගෙවි යන්නේකට ලෝකේ කියනවා මිස මේන් වෙන් එලා ලෝකය කියලා මාත්‍රයක්වත් කොහෙවත් නැහැ කියලා දැකදාට ස්පර්ශ ආයතන හය පිළිබඳව ඔන්න ඔය ටික දැකීමට කියනවා ආස්වාසය පූර්ණේ කළා. මෙන්න මේකටයි මේ ආරිවිනී ආස්වාස කියන්නේ. ආස්වාද සූත්‍රය සහ පරම ආස්වාද සූත්‍රය කියන දෙකේ ඔක විග්‍රහ කරනවා. මේ ස්පර්ශ ආයතන හය පිළිබඳව මේ විදිහට උද්‍යංගම අත්ංගම ආස්වාද ආදීනව නිසග්න සතුසේ දකීද. එකල්ලි ආස්වාසේට වත් වූ ආහු වෙති. මෙන්න ආරිවිනී සතෝව අස්ස සති කළා. සිහියෙන් හුස්ම ගත්තා නෙවෙයි සිහියෙන් ඔන්න ඕක ගත්තා. සතෝව අස්ස සති. කරන්න කිව්වේ ඕක. ඊට පස්සේ කියනවා මේ විදිහට මේ ආස්වාදයන් මේ උද්‍යංගම මේ කියන මේ කියන්නා වූ කොටස් වල මෙන්නම් ස්පර්ශ ආයතන හයි උද්‍යංගම අත්ංගම ආස්වාද ආදීනව නිස්සාරණ සතුසේ දැක මිදුනේද? අන්න දැකලා දැකලා මේක ඥානීය පහලේ හිටන් මොනව අල්ලන්නේ මොනව හරියක් අල්ලන්නේ කියලා අතරී ගියා චන්දරාගේ නිදාස උනන ආස්වාසය පූර්ණේ කළාහු වෙති. මෙන්න පරම ආස්වාසයටපත් වුණා. ආයතන තවත් ආස්වාසයක් ඉතුරුනේ නැහැ. මෙන්න මේක දින ආරේවිනී ආස්වාද කරලා පටන් ගින ආස්වාදයේ පූර්ණිය කළා. ආස්වාසපත්තෝ සම්මනෝ ගෝතමෝ අස්සාසාය ධම්මං දේසෙත්. ඔය আদি වශයෙන් විග්‍රහ වෙනවා. ආස්වාසයේ පත්තෝ ශ්‍රමණ ගෞතමයන් වහන්සේ ආස්වාසය සඳහා ශ්‍රාවකයන්ට ධර්මයේ දේශනා කරනවා. මෙසේ ශ්‍රාවකයෝ හික්මවන සීහ සූත්‍රයේ සූත්‍රයක බුදුරජාණන් වහන්සේ විග්‍රහ කරලා තියෙනවා. ඉතින් ආස්වාසයේ වත්න ශ්‍රමණ ගෞතමයන් වහන්සේ ආස්වාසය සඳහා ධර්මයේ දේශනා කරනවා මේ ආකාරයෙන් එහි ඉක්මවන ආස්වාසයේ වත් වෙන්නේ. එයා මේ ආස්වාදිකේ ආරිවිනී ආස්වාසය දකින්න ඕන එකයි ආස්වාසය. ධර්මයේ අවබෝධය ලබා ගත්තා. ආස්වාසය පූර්ණ කළා කියන්නේ ආර්ය අෂ්ටාංගික මාර්ගයේ පූර්ණිය කළා. ආස්වාද කරලා කියන ආර්ය අෂ්ටාංගික මාර්ගයටපත් වුණා. කැවිනුණා කියන එක. ඉතින් ඔය විදිහට මේ උද්‍යංගම අත්ංගම ආස්වාද ආදීනෝ නිස්සාරණ කියන මේ කාරණා පහට අනුකූලව යම් කිසි දෙයක් හටගෙන විද්‍යාමානලා ගෙවිල යන ආකාරයේ ක්‍රමවේදී දකින්න ඕන. සත්වේක වේවා, ද්‍රව්‍ය වස්තුවක් වේවා, ලෝකේට ඇති සජීවි අජීවි ලෝකයයි කියන අපතරක සියල්ලක් ඇතනම් අනාදීව පටන් තිබිච්ච එක දෙයක්වත් දකින්න නැහැ ලෝකයයි කියලා. කවද hari හේතුවකින් පහළ වෙලා ඔය ප්‍රවේත් නැగిලා එක තමයි ලෝක විද්‍යාමාන වෙන්නේ. නැගිච්ච යමක් ඇතනම් ඕකේ ඔය කියන අවස්ථා පහ ක්‍රියාත්මක වෙලා විදිල යනවා ගෙවිල යනවා මිසක් සදාතනීය පවතින එක ලෝකේ කවදාවත් ලෝකේ කියලා හදිලා නැහැ. කොච්චර හේලා වෙලාවක් කොහොම සදාතනීය ලෝකයක් නැහැ කියලා ඔය ධර්මානුකූලව දැක්කහම මේක ලෝක නියමයි. ලෝක ස්වභාවය ඕකනේ. ඉතින් ඔහොම මේක මොනවද මම කියන්නේ මගේ කියන්නේ මගේ ආත්මය කියලා අල්ලන්නේ කොයි කෑදද කොතනද තියෙන්නේ. ධර්මඥානින් ඕකේ දකින්නවා. ඔන්න ඕකේ දකින්න එක පියවි නුවණකින් හොඳ මනසකින් දකින්න. ප්‍රබෝධ මනසකින් දකින්න ඕන. ওই ධර්මයේ ධර්මඥානිය දැක්කම බනහල තමයි ඉස්සෙල්ලාම දැනගන්නේ. අහන බන සවන් දීලා. සීන වණි මෙනෙහි කරලා ඇත්තනේ ඉන්න මේ කියන්නේ. අපිට කොහොමද මෙච්චර එක තනියෙන් හිතාගෙන දැනනම් පුළුවා. මොකක් නිසාද? තුන් ලෝකාගල බුදු පියාණන් වහන්සේ ලෝකේ උතුම් ලෞතර උද්දත්තේන පත්‍යා ලෝකානුකම්පාවයි දේශනා කළ මේ ධර්මයේ නිසානියද? මල ශ්‍රාවකයන් වහන්සේලාගේ මාධ්‍යයෙන් අහන්න හම්බ වුණේ. ඒ නිසා උන්වහන්සේලාත් අවබෝධ කරගත්තා මල තියෙන සාරයෙන් අවබෝධ කරගන්න පුළුවන් වුණා. ඒ බුදු පියාණන් වහන්සේගේ අගේ කොච්චරද? මෙච්චර කල් වැහිච්ච ධර්මයක් කවදා හිතාගන්න බැහැ තනි ඉන්න. හැබැයි දැන් නම් පුළුවන්. එහෙම එකක් නිසාද? බුද්ධ ශ්‍රාවක ඥානිය පහළ වෙච්ච හින්දා. ඒකේ මුලම මොකද්ද? ලෞතර බුදු පියාණන් වහන්සේ. ලැබුණේ කොහොමද? ඒ මාධ්‍යයෙන් ආපු සංඝ රත්නයේ ගෙන උදව්වෙන් උපකාරී. ඒ ලැබිච්ච ධර්මයේ කොච්චර ශ්‍රේෂ්ඨද? ඒ නිසානේ මට අද මේ නිවීම ලැබුණේ. උද්දේකාංක දිටිවරයි ධම්මේකාංක දිටිවරයි සංඝේකාංක දිටිවරයි. පූර්වාන්තියක් ගැන තිබිච්ච ප්‍රශ්නෙන්නේ නැහැ. යථාර්ථය දැකලා ලෝකී යන්නේ මේකෙදි. පෙර ඉස්සර තිබුණාද නැද්ද? ඉස්සර තිබුණාද ওই ටිකනේ තිබුණේ. ඔහොමනේ ලෝකේ හැදෙන්නේ. අපරන්තේකාංකදී අපලන්ති වෙන එකක් හැදෙන්නේ ලෝකී කියලා හැදෙනවා ඔහොමයි හැදෙන්නේ. දැන් දැනුත් එහෙමනේ හැදෙන්නේ. ඉතින් මේ පරිත්‍යාග පාද ක්‍රමයේ මේකෙදි ගිහම බුද්ධ ආදී යටදැන දැක ඉවරයි. යථාර්ථය දැක්ක එක තමයි මේ මේකේ තහවුරු දෙනවා බුද්ධ ආදී යටදැන කියන්නේ මොකද්ද කියලා ඒ ප්‍රශ්නත් ඔය උත්තරේ ඔන්න ඔපිම ආවා. ඉතින් තේරුම් ගන්න මේකයි කාරණා.